හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සිල් දනම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ කෝ ආවසෝ භික්ඛු යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මಂತಿ යථා භූතං පජානාති ဣත්තාවතා කෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් තියාගත්තේ කිංසුකෝපම සූත්‍රය. එතකොට අපි මේ කිංසුකෝපම සූත්‍රය මුල් කරගෙන දැන් දේශනා මාලාවක් මාසිකව පවත්වගෙන එනවා. ඒකේ තවත් අතිරේකකට තමයි අද අපි පැමිණලා තියෙන්නේ. කිංසුකෝපම සූත්‍රය අපිට හම්බ වෙනවා සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේදී. ඒක අතකින් බොහොම අපිට නිවන් මාර්ගය සම්බන්ධයෙන් විවිධ අර්ථ කථන ලැබෙන සූත්‍රයක්. ඇත්තරම ඉල්ලීමක් තිබුණා මේ නිවන් දකින්න විවිධ ක්‍රම පැහැදිලි වෙන සූත්‍රයක් මාතෘකා වශයෙන් ගන්න කියලා. ඒ ඉල්ලීම අනුව තමයි අපි මේ සූත්‍රය තෝරගත්තේ. මේ සූත්‍රයට එක්තර ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහොම ලස්සන සිදුවීමක් පදනම් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අපිට රහතන් වහන්සේලා කියලා හිතන්න පුළුවන් යම් යම් භික්ෂුන් වහන්සේලා වෙත එළඹිලා එක්තරා ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒකත්කින් බැලුවම අපිට තියෙන ප්‍රශ්නෙම තමයි අහන්නේ. මොකද්ද අහන්නේ? කිත්තාවතානුකෝ ආවසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති. මේ කොහොමද මේ යම්සි තැනැත්තෙක්ගේ මේ දර්ශනය පැහැදිලි වෙන්නේ? දර්ශනය සුපිරිසුදු වීමක් පනවන්නේ කොහොමද කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා. වෙනත් ආකාරකින් කියනවා නම් කොහොමද කෙනෙක් නිවන් දකින්නේ කියලා ඔන්න අහන ප්‍රශ්නය. අහුවාම ඉතින් එක භික්ෂුන් වහන්සේ නමක් උත්තර දෙනවා. චන්නං පස්සායතනානං සමුදයංච අත්ථගමංච යථාභූතං පජානාති. දැන් මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම යම් කෙනෙක් හොඳින් දැකගත්තා නම්, ඇත්ත ඇති සැටියෙන් දැකගත්තා නම්, අන්න ඒකම මේ දර්ශනය සුවිසුද්ධ වීම සඳහා ප්‍රමාණවත්, නැත්නම් ඒකම මේ දර්ශනය සුවිසුද්ධ වීම සඳහා හේතු වෙනවා කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් උත්තර දෙනවා. ඒතර අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ මුකුත් නොදන්න, එහෙම නැත්නම් ධර්මයේ ගැන තාම හොඳට වැටහීමක් ඇති නොවෙච්ච, අපි තුමු නිවන් දැක්කේ නැති, හොඳ වැටහීමක් ආපු නැති යම් කෙසේ ආදුනික ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඉතින් තමන්ගේ තියෙන කුතුහලයට එහෙම නැත්නම් තමන්ට කාරුණු කාරණා තේරුම් ගැනීමේ තියෙන උමනාව නිසා, ඉතින් දැනට ප්‍රසිද්ධව ඉන්න රහතන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිලා ඔන්න ඒ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ. අහුවාම එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ මේ ස්පර්ශ ආයතනයන්ගේ ඇතවීම නැතිවීම ස්වභාවය දැකගත්තා නම් අන්න ඒක මේ දර්ශනය පැහැදිලි වීම සඳහා හේතු වෙනවායි කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට එක්කෝ ඒක හරියට වැටහුනේ නැහැ, එහෙම නැත්නම් උන්වහන්සේට ඕන වුණා තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මේ උත්තරේම ලබා ගන්න. මොකද ඉතින් අපි වුණත් එක්කෙනෙක්ගෙන් අහලා අපි කැමැති නැත්නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ, අපි ගිහිලා තවත් කෙනෙක්ගෙන් අහන. ඉතින් ඒ වගේම මේ භික්ෂුන් වහන්සේත් ගිහිල්ලා තවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා අනුමාන කරන්න පුළුවන් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට එළඹිලා මේ ප්‍රශ්නෙම අහනවා. කොහොමද මේ කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙන්නේ, සුවිසුද්ධ වෙන්නේ? උන්වහන්සේ උත්තර දෙනවා, පංචන්න උපාදාන කන්දානං සමුදයංච අත්තගමංච යථාභූතං පජානාති. යම්කිසි කෙනෙක් මේ උපාදාන ස්කන්ධයන්ගේ පංච උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳින් දැකගත්තා නම්, ඒ දැක ගැනීම හරහා ඒ විදිහට භාවනා වඩලා නැත්නම් ඒ විදිහට විපස්සනා වඩලා ඔන්න කෙනෙක්ගේ දර්ශනය පැහැදිලි වෙනවා, දර්ශනය සවිසුද්ධ වෙනවා කියලා ඔන්න මේ ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. ඒතර එකාතකින් මේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුනේ අර කලින් පිළිදොරම වෙන්න පුළුවන්. නමුත් දැන් මේ දෙවෙනි රහතන් වහන්සේගෙන් ලැබුණේ ඊට වඩා වෙනස් පිළිතුරක්. එකාතකින් ටිකක් දැන් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්, ගැටළු සහගත වෙන්න පුළුවන්. දැන් ඔන්න ඊළඟට මේ ස්වාමීන් වහන්සේ තවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා අනුමාන කරන්න පුළුවන් වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිලා අර ප්‍රශ්නේම අහනවා. ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේ වෙනත් පිළිතුරක් දෙනවා. උන්වහන්සේ කියනවා, චතුර්ණං මහා භූතාණං සමුදයංච අත්ගමංච යථා භූතං පජානාති. යම්ස කෙනෙක් මේ සතර මහා භූතයින්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳින් දැනගත්තනම් අන්නේ හරහා මේ ඒ තැනත්තාගේ යෝගාවචරයාගේ දර්ශනය පැහැදිලි වෙනවා කියලා උන් උත්තරයක් දෙනවා. දැන් උන්න හාත්පසින් වෙනස් පිළිතුරු තුනක් තමයි ලැබුණේ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ එතනිනුත් නතර වෙන්නේ ඔන්න හතරවෙනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්නේම අහනවා. කිත්තාවතානුකෝ ආවුසෝ භික්ඛුනෝ දසනං සවිසුද්ධං හෝති. කෙතකින්ද ඇවත්නි මේ යම්සි කෙනෙක්ගේ යම්සි භික්ෂුවක්ගේ දර්ශනය පැහැදිලි වෙන්නේ. දැන් ඒ ස්වාමීන් වහන්සේ මේ හතරවෙනි ස්වාමීන් වහන්සේ අර කලින් පිළිතුරු තුනට වඩා හාත්පසෙම වෙනස් පිළිතුරක් දෙනවා. උන්වහන්සේ කියනවා යංකෙන්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යථා භූතං පජානාති. මේ යම්තාක් හේතුඵල ධර්මයන් නිසා හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත යම් ධමයක් තියෙනවා නම් අන්න ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා ඒකේ තියෙන ඒක ඇතිවීමක් ඒකේ තියෙනව නැතිවීමක් කියන මේ කාරණේ හොඳින් වැටහිම හරහා ඔන්න එයාගේ දර්ශනය පැහැදිලි වෙනවා කියන ඔන්න පිළිතුරක් දෙනවා. දැන් මේ විදිහට පිළිතුරු හතරක් තමයි මේ ස්වාමීන් වහන්සේට ලැබුණේ. නමුත් අපිට හිතන්න පුළුවන් මේ නිවන් දකින්න තියෙන එකපාරයි ඇහුවනම් නැත්නම් එක මාර්ගයයි එක ක්‍රමවේදයයි කායෙන් හරි ඇහුවම ඒ ක්‍රමවේදය තමයි කියන්න තියෙන්නේ. අපිටත් ඒ විදිහට හිතෙන්න පුළුවන්. නමුත් දැන් මේ ලැබිලා තියෙන පිළිතුරු අනුව අපිට තේරෙනවා දැන් ක්‍රම කීපයක් තියෙනවා වගේ හැඟෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් එක පැත්තකින් හිතාගන්න පුළුවන් තවත් ප්‍රශ්නකාරී තත්වයකට, ගැටළු සහගත තත්වයකට, සැකසහිත තත්වයකටපත් වෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ? ඊළඟට වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් යන් ගාවට යන්නේ නැතුව ඍජුවම බුදුරජාණන් වහන්සේ ගාවටම යනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ වෙච්ච සිද්ධිය ඒ විදිහටම ප්‍රකාශ කරනවා. තමන් වහන්සේට ආපු ප්‍රශ්නය නැත්නම් ගැටලුව ඊළඟට වෙනත් ස්වාමීන් වහන්සේලා ගාවට ගිහාම ලැබිච්ච පිළිතුරු. මේ ටික ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ඍජුවම පිළිතුරක් දෙන්නේ නැතුව හරි ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද උපමාව? මේ කෑල ගහේ උපමාව. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෑල ගහ ඇතම් කාලයකදී හොඳට මල් පිපිලා ඒ කෑල ගහේ මල් හරිම රතු පාටයිලු, හරියට නිකන් ඈතට පේන්නේ ගහේ මස් වැදලි එල්ලලා තියෙනවා වගේලු. ඒ තරමට හරිම රතු පාටට යුක්තයි. ඉතින් මේ මල් පිපෙන කාලෙක යම් කෙනෙක් මේ කෑල ගහ දැක්කහම මේ කෑල ගහ නොදකපු කෙනෙක් කෑල ගහ මොන වගේද කියලා ප්‍රශ්නයක් නැගුවාම ඒකට උත්තර දෙනවලු, මෙන්න මේ කෑල ගහ කියන්නේ ඈතට හරියට නිකන් මස් වැදලි එල්ලලා තියෙනවා වගේ පේන ලස්සනට ඒ රතුම රතු පාට මල් පිපිලා තියෙන ගහක් කියලා උන් උත්තරයක් දෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ උත්තරේ වැරද්දක් නැහැ. මොකද මේ කාලේ මේ තැනැත්තා දැකලා තියෙන්නේ මේ කෑන ගහේ මල් පිපෙන කාලේ. ඒ අනුව තමයි යාගේ පිළිතුර ලැබුණේ. ඊට පස්සේ ඒ පුද්ගලයාම ගිහිල්ලා තවත් කෑල ගහක් දැකපු වෙනත් කෙනෙක්ගෙන් අහනවා. හැබැයි ඒ කෙනා කෑල ගහ දැකලා තියෙන ඊට හාත්පසින් වෙනස් මේ ඍතුවකදී ඒ ඍතුවේදී මේ කෑල ගහ අපිටම බුදුරජාන් වහන්සේ කියනවා ඒ ඍතුවේදී ඒකේ පොතු ගැලවිලා ඊළඟට මේ කරල් ඔක්කොම පුපරලා ගිහිල්ලා දැන් තියෙන වෙනස් ස්වභාවයක්. අන්න ඒ කාලෙදී කෑල ගහ දැකපු කෙනා අන්න ඒ විදිහට උත්තර දෙනවා. මෙන්න මේ කෑල ගහේ ඔක්කොම පොතු ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ, කරල් ඔක්කොම පිපිරිලා, මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි කෑල ගහ කියන්නේ. ඊළඟට තවත් ඔන්න වෙනත් ඍතුවකදී කෑල ගහ දැකපු කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නේ මැහුවාම එයා කියනවලු මේ කෑල ගහ හරියට නිකන් ගින්නට පිලිස්සිච්ච කොටයක් වගේ, දාගිය කණුවක් වගේ කළුම කළු පාටයි, එක කොළයක්වත් නැහැ, ඉඩෝරේට අහු වෙලා තිනවා වගේ, මේ විදිහට අර පිලිස්සිච්ච ගහක් වගේ තමයි මේ කෑල ගහ කියන්නේ කියලා ඔන්න ඒ කොළ හැලිච්ච කාලෙදී කෑල ගහ දැකපු කෙනා ඒ විදිහට උත්තර දෙනවා. ඊළඟට තවත් කාලෙකදී මේ කෑල ගහ හොඳට අතුපතර විහිදලා කොළ බර වෙලා හාත්පස පැතිරිලා හොඳට සෙවන දෙනවා නුගුරුකක් වගේ. ඒ කාලෙදී මේ කෑල ගහ දැකපු කෙනාගෙන් කෑල ගහ මොන වගේද කියලා ප්‍රශ්නය අහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාලෙදී ඒ කාලේ කෑල ගහ දැකපු කෙනා කියනවලු කෑල ගහ කියන්නේ අර වගේ නුග ගහක් වගේ හාත්පස අතුපතර විහිදලා සෙවන සහිත ගසක් කියලා උන උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දීපු පිළිතුරු ඒ ඒ කාලානුරූපව ඊටාම නිවැරදි. එක්කෙනෙක්වත් බොරුවක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේයි මේ නිවන් දකින්න විවිධ මාර්ග හරහා යම්ස කෙනෙක් නිවන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තු මාර්ගය තමයි යා ඉදිරිපත් කරන්න. මොකද යාට ගෝචර වුණේ, යාට හොඳට ගැළපීලා ගියේ, යාගේ බුද්ධියට නැත්නම් ඒ ප්‍රඥාවට හසු වුණේ ඒ තමන්ට ගැළපිච්ච මාර්ගයක්. ඒ මාර්ගයට අනුරූපව තමයි යා නිවන් දැක්කේ. කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කළේ. අරහත්ත්වයට පත් වුණේ. ඉතින් කවුරු හරි ඇවිල්ලා අහුවාම කොහොමද මේ නිවන් අවබෝධ කරගත්තේ කියලා, දර්ශනය සවිසුද්ධ වුණේ කියලා, ඉතින් එයාට ප්‍රත්‍යක්ෂ වෙච්ච මාර්ගය අනිවාර්යයෙන්ම හරි කියලා, තමන්ට නිවැරදි කියලා හොඳින්ම වැටහිච්ච මාර්ගය තමයි එයා ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා විවිධ ක්‍රම හරහා තමයි එක එක අය මේ නිවන් අවබෝධ කරන්නේ. ඒ තමන්ට අනුරූප වෙච්ච, තමන්ට ගෝචර වෙච්ච, හොඳින්ම වැටහිච්ච මාර්ගය තමයි ඒ අය මෙන්න මේකයි නිවැරදි මාර්ගය කියලා කියන්නේ. ඉතින් අපි මේ මාර්ග සම්බන්ධයෙන් දැන් එතකොට භාවනා වැඩසටහන් කීපයකදී සාකච්ඡා කරගෙන ආවා. අද අපිට යෙදලා තියෙන්නේ මේ අන්තිමට තියෙන අවසාන වශයෙන් පෙන්නපු ඒ වෙනත් අර අන්තිමට ගිය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු මාර්ගය ගැන යම්සි පමණකින් තේරුම් ගන්න. ඒ මාර්ගයේදී උන්වහන්සේ කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මಂತಿ යථා භූතං පජානාති. මේ යම්කිසි දෙයක් හටගන්නා ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒකේ තියෙනවා නැසෙන ස්වභාවයක්. ඒකේ තියෙනවා නැති වෙලා යන ස්වභාවයක්. වැය වෙලා යන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ தත්ත්වය යම්සි කෙනෙක් හොඳින් දැනගත්තා නම්, හොඳින් දැකගත්තා නම්, ප්‍රත්‍යක්ෂ නුවණකින් වටහා ගත්තා නම් ඔන්න ඔය දේ ප්‍රමාණවත් එයාගේ දර්ශනය සවිසුද්ධ වෙන්න. ඔන්න ඔය කාරණා සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පින්වත්නි අපි සතර සතිපට්ඨාන ධර්මයන්ටම මදක් යොමු වුණොත් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ කායානුපස්සනාවේ එන ඒ සියලුම කමඨහන් 14මත් ඊළඟට වේදනානුපස්සනාව කමඨහනෙත් ඊළඟට චිත්තානුපස්සනාව කමඨහනෙත් ඊළඟට ධම්මානුපස්සනාවේ එන කමඨහන් 5ත් මේ විදිහට මේ හැම එකකම බුදුරජාන් වහන්සේ එක්තරා ප්‍රකාශ කරන නැවත නැවත පෙන්වන කාරණා කීපයක් තියෙනවා. අපි දෙමු උදාහරණයක් වශයෙන් ඔන්න ධාතු මනසිකාරය කොටස අපි සලකලා බැලුවොත් දැන් මේ ධාතුන් ගැන හොඳින් බලන්න කියලා මේ ආධ්‍යාත්මික වශයෙන් ධාතුන් දිහා බලන්න, ඊළඟට බාහිර වශයෙන් තියෙන ධාතුන්ගේ ස්වභාවය දිහා බලන්න. ඊට පස්සේ කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න මේ ධාතු ස්වභාවයන් කොහොමද හටගන්නේ, ඇති වෙන්නේ කොහොමද කියලා බලමින් කාලය ගත කරන්න කියලා කියනවා. ඔන්න නිරීක්ෂණයක යෙදෙන්නලු මේ ධාතු ස්වභාවයන් හටගන්නා ආකාරය, ඇති වෙන ආකාරය දිහා බලන්න කියලා කියනවා. ඊළඟ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ධාතු ස්වභාවයන්ම කොහොමද ෂය වෙලා යන්නේ, නැති වෙලා යන්නේ, දුර වෙලා යන්නේ, අත්හැරට යන්නේ කියලා මේ වය පක්ෂයේ දිහා, නැති වෙන පක්ෂයේ දිහා බලමින් ඔන්න කාලය ගත කරන්න, හොඳින් නිරීක්ෂණය කරන්න. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් මුලින් අපි හොඳට මේ ධාතු ලක්ෂණ දිහා තේරුම් ගන්නවා, ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා. ඒකටත් එක පාටම වැහැ ටිකක් අපි සමාධි මට්ටමත් දියුණු කරගෙන ඊට පස්සේ තමයි අපි මේ ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරන්න පටන් ගන්නෙ. එතකොට හොඳට අපි හිතමු මේ යෝගාවචරය ඔන්න තමන්ගේ සතිමත් භාවයක් තියෙනවා, හදාගත්ත හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ ඒකාග්‍රතාවය ඔන්න මතුවෙන ධාතු ලක්ෂණයකට යොමු කරනවා. තමන් සමස්තයක් වශයෙන් කය දිහා බලාගෙන ඉඳද්දී අපි හිතමු ඔන්න යම් කිසි තැනක ධාතු ලක්ෂණයක් මතුවෙනවා. තද ගතියක් මතුවෙනවා. එයා යොහුසුලුව මේ මතුවෙන ස්වභාවය බලනවා. ඔන්න ආයෙත් තවත් තැනක ධාතු ලක්ෂණයක් මතුවෙනවා. අපි හිතමු උණුසුමක් මතුවෙන්න ගන්නවා. එයා යොහුසුලුව එතෙන්ට තමන්ගේ අවධානය යොමු කළා. මේ උණුසුම හට ගන්නා හැටි නිරීක්ෂණය කරනවා. අපි හිතමු තවත් තැනක ඔන්න ඇතිල්ලෙන ස්වභාවයක් නැත්නම් රළු ස්වභාවයක් ඔන්න තේරෙනවා. එතෙන්ට එයා යොහුසුලුව තමන්ගේ අවධානය යොමු කළා මේ රළු ස්වභාවය හට ගන්නා ආකාරය නිරීක්ෂණය කරනවා. මේ විදිහට මේ විවිධාකාර ධාතු ලක්ෂණ කායික වශයෙන් දැනෙනකොට එයාට පුළුවන් දැන් යොහුසුලුවම තමන්ට ඕමනා තැන නැත්නම් මේ ඕමනා තැනට අවධානය යොමු කරමින් මේ ධාතු ලක්ෂණ මතුවෙනකොටම හටගන්නාකොටම එතෙන්ට අවධානය යොමු කළා එයාට පුළුවන් මේ ලක්ෂණේ නිරීක්ෂණය කරන්න. කාලයක් කොහොම කරද්දී ඔන්න එයාගේ හිතේ හොඳට වර්ධනය වෙනවා, සතිය දියුණු වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා, සමාධිය වර්ධනය වෙනවා. එතකොට මේ එයා උත්සාහවත් වෙනවා කොහොමද මම මේක තව ටිකක් මේකේ ගොරෝසු හරියට ඉක්මවා ගෙහිලා ඊටාම සුවුම්ම මේක පටන් ගන්නා හරියෙන්ම අල්ල ගන්න. අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ ආනාපාන සතියේදී හුස්ම රැල්ල කොහොමද මේ පටන් ගන්නෙ? ආස්වාසේ පටන් ගන්න හරියෙන්ම අල්ල ගන්න. ආරම්භයෙන්ම තේරුම් ගන්න. සතියට හසු කර ගන්න උත්සාහත් වෙනවා. අන්න ඒ වගේ මේ ධාතු ලක්ෂණයත් අපිට මුලින් වැටහෙන්නේ ටිකක් හටගත්තට පස්සේ. එහෙම නැත්නම් ටිකක් ගොරෝසු වුණාට පස්සේ, තීව්‍රතාවය වැඩි වුණාට පස්සේ. හැබැයි යෝගාවචරය උත්සාහවත් වෙනකොට අන්න යාට මේක ඉතාම සියුම්ම කලින් නොතිබී දැන් ඔන්න හට ගන්නවා. කලින් තිබුණේ සමනේ වෙච්ච ස්වභාවයක්, මුකුත් නැති ස්වභාවයක්. එතන ඉඳලා දැන් ඔන්න අලුතෙන් ඔන්න පටන් ගත්තා. තද ගතියක් කලින් තිබුණේ නැහැ. දැන් ඔන්න තද ගතියක් පටන් ගන්නවා. උණුසුමක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් උණුසුමක් පටන් ගන්නවා. රළු ගතියක් කලින් තිබුණේ නැහැ. ඔන්න රළු ගතියක් පටන් ගන්නවා. කම්පන ස්වභාවයක් කලින් තිබුණේ නැහැ. ඔන්න කම්පන ස්වභාවයක් පටන් ගන්නවා. චලන ස්වභාවයක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් අලුතෙන් චලන ස්වභාවයක් පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් විතර මේ විවිධාකාර ධාතු ලක්ෂණ හට ගන්න ආකාරය බලන්න. කාලයක් කොහොම කළා ඊළඟට යා බලනවා මේ වගේමයි මේක නැති වෙලත් යනවා. හටගත්තා දැන් ඔන්න තදගතියක්. තදගතියේ පටන් ගැනීමක් තේනවා. ඒක මේ වෙනස් වෙන ස්වභාවයක්. ඒකත් ඔන්න දුර වෙලා යනවා. නැති වෙලා යනවා, ෂය වෙලා යනවා. නොපෙනී නොදෙනී යනවා. උණුසුම කියන්නේ නාමපදයක් නෙමෙයි ක්‍රියාපදයක්. ඒකත් ඔන්න උණුසුමක් කියන එක තාම සියුම්ම පටන් අරගෙන වෙනස් වෙලා ගිහලා නැති වෙලා යනවා. ඊළඟට කම්පන ස්වභාවයක් ඔන්න එක කම්පනයක් ඇති වුණා, වෙනස් වුණා, නැති වෙලා ගියා. එතන දැන් අන්න ටික ටික යාට තේරෙනවා ඔන්න නැති වෙන ස්වභාවයකුත් මේකේ තියෙනවා. හැම ධාතු ලක්ෂණයකම ඔන්න නැති වෙන ස්වභාවයකුත් තියෙනවා. දැන් ඒතර අපි පටන් ගන්නෙ මේ ධාතුන්ගේ තියෙන එක්තරා අන්දමකින් පෞද්ගලික ලක්ෂණ හරහා. හැබැයි කාලයක් මේ පෞද්ගල ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරන්න මේ කාටත් පොදු වෙච්ච මේ ඇතිවීම ලකුණ, නැතිවීම ලකුණ පේන්න ගන්නවා. මේ පොදු ලකුණු පේන්න ගන්නවා. පෞද්ගල ලක්ෂණ හරහා පොදු ලකුණු බලන්න පටන් ගන්නවා. ඒත් කාලයක් තිස්සේ දැන් ඔන්න හිත තියෙන තැන යාට මේ ඇති වෙන නැති වෙන හැටි පේනවා. අපි හිතමු යා වේදනානුපස්සනාවක යෙදෙනවා. දැන් වේදනාවකට හිත තියෙනවා. ඒ වේදනාවත් ඔන්න හට ගන්න ආකාරය මුලින් තේරුම් ගන්නවා. සැප වේදනාවක් ඔන්න ඊටාම සියුම් හට ගන්නවා. දුක් වේදනාවක් ඊටාම සියුම් හට ගන්නවා. තද වෙන නැත්නම් අපිටම අදුක්කම සුඛ වේදනාවක්, නොදුක් නොසුව වේදනාවක් ඔන්න සියුම් හට ගන්නවා කියලා ඔන්න මේ වේදනාවන් හට ගන්න ආකාරය බලනවා. එතනම හොඳින් නැවතිලා හොඳින් හිත එකඟ කරගෙන බලාගෙන ඉන්නකොට මේ වේදනාවත් දුර වෙලා යනවා තේරෙනවා. ෂේ වෙලා යනවා තේරෙනවා. තවත් තැනක ඔන්න වේදනාවක් හට ගන්නවා. එතෙන්ට හොඳට හිත තියෙනවා. ඒකත් ඔන්න දුර වෙලා යනවා තේරෙනවා. එතකොට තමන්ට තේරෙනවා මේ හට ගන්න දේවල් ඔන්න මේ වේදනාවන් ඒකත් දුර වෙලා යනවා. සමහර දාට අපි බලාපොරොත්තු වෙන වේගෙට මේක දුර වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන ඉක්මනින් මේක දුර වෙන්නේ නැහැ. ඒකම තමයි මේවැ තියෙන අනාත්ම ස්වභාවය. අපිට ඕන විදිහට නෙමෙයි මේවා හැසිරෙන්නේ. හැබැයි යම් අවස්ථාවක මේක හටගත්තා නම් ඊළඟ අවස්ථාවකදී මේක අනිවාර්යෙන් ක්ෂය වෙලා, දුර වෙලා, වැය වෙලා යනවා. අපිටම යා චිත්තානුපස්සනාවක යෙදෙනවා. යා හිත දිහා බලනවා. හිතේ විවිධාකාර චිත්ත ස්වභාවයන් පටන් ගන්නවා. සිතුවිලි දාමයක් පටන් ගන්නවා. අපි ඒකට අනුග්‍රහ කළේ නැත්නම්, අපි ඒක පෝෂණය කළේ නැත්නම්, උල්පන්දම් දුන්නේ නැත්නම්, ඒ පටන්ගත්ත සිතුවිලි දාමය, ඒ සිතුවිල්ල ඔන්න ක්‍රමානුකූලව ඒකත් බොඳ වෙලා යනවා, දිය වෙලා යනවා. ඉතින් මේ විදිහට දැන් මේ කායානුපස්සනාවේ යෙදුණත්, වේදනානුපස්සනාවේ යෙදුණත්, චිත්තානුපස්සනාවේ යෙදුණත් නැත්තම් අපි තුන් නීවරණයන් දිහා බලමින් නැත්තම් බොජ්ජංග ධර්මයන් දිහා බලමින් ධම්මානුපස්සනාවේ යෙදුණත් මේ කොයි අනුපස්සනාවක යෙදුණත් දැන් මේ යෝගාවචරයට තේරෙනවා මේ හට ගන්නා ස්වභාවයක් තියෙනවා, ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි යම් දෙයක් ඇති වුණා නම් ඒක දිගට තියෙන්නේ, ඒක නැති වෙලා යනවා. දැන් මේ විදිහට මේ කරුණු දකිමින් යම්ස කෙනෙක් මේ ධර්ම ප්‍රගුණ කරනවා නම්, විපස්සනාව වඩනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය මට්ටමට ප්‍රඥාව වැඩුණාම පඤ්චින්ද්‍රිය කියලා අපි මේ ඉන්ද්‍රිය ධර්ම පහක් සාමාන්‍යයෙන් ධර්මයේ කතා කරනවා. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ අත දක්වන්නේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. දැන් මේ එයා මේ යෝගාවචරයා එක්තරා අන්දමකින් ප්‍රඥාවකින් යුක්තයි. උදයත්ත ගාමිනියා, උදය වය ඇතිවීම නැතිවීම ස්වභාවය සම්බන්ධයෙන් එයාට ප්‍රඥාවක් තියෙනවා. ඒක බොහොම විනිවිද යන ප්‍රඥාවක්. දැන් අපි සාමාන්‍යයෙන් මේ කාලයට පැටලලා ඉන්නේ. මොන අපි අතීතයේ ජීවත් වෙනවා, අපි අතීත අරමුණු ඇසුරු කරමින් ඒවා අභිනන්දනය කරමින් ඒවැ සතුටු වෙලා ඒවැ ගැලිලා අපි ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි අනාගත සිහිනමවමින් අනාගත සැලසුම් හිතේ හදමින් අපි ඒ විදිහටත් සතුටු වෙවි ජීවත් වෙනවා. වර්තමානයේ අපි හිත මොකක් හරි සැප වේදනාවක් තියෙනවා නම් ඒක තවත් තියාගන්න ඕනේ කොහොම හරි මම මේ සැප වර්ධනය කරන්න ඕනේ කියලා මේ වර්තමාන වශයෙන් දැනෙන දේත් අපි කැමති දෙයක් නම් අපි ඒකෙත් අභිනන්දනය කරමින් ඒකටත් සතුටු වෙමින් ඒකත් අපිට උමනා විදිහට හසුරවන්න උත්සාහත් වෙමින් අපි කටයුතු කරනවා. අන්න මේ විදිහ මේ විදිහට අපි මේ කාලත්‍රේ පැටලිච්ච ස්වභාවයක් තියෙනවා. අපි තමයි මේ කාලේ හදාගෙන තියෙන්නේ. හැබැයි දහමට අනුව හිතලා බලනකොට තේරෙනවා දැන් මේ යම් කිසි ධර්මතාවයක් හේතුන් නිසා හටගන්නවා ඒකේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම වෙලා අවසන් නම් යම් පමණක වෙනස් වීමක් සිද්ධ වුණා නම් ඒ වෙනස් වීම අපිටම නිරීක්ෂණය කළා යම් පමණක් දැන් වෙනස් වෙලා යම් වෙනසක් වෙලා අවසන්යි. එහෙමනම් අපි ඒක අතීතයට දානවා. දැන් වෙනස් වීමක් සිදු වෙමින් පවතිනවා. ඔන්න ඒක වර්තමානයේ කියලා අපි දානවා. හැබැයි දැන් තාම ඊළඟ වෙනස් වීමක් සිද්ධ වුණේ නැහැ. අපි ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා, අපේක්ෂාවෙන් ඉන්නවා, තණ්හාව මුල් කරගෙන. ඔන්න අපි ඒක අනාගතය කියලා අර්ථ දක්වනවා. එතකොට මේ ඇත්ත වශයෙන්ම මේ වෙනස් වීමම පදනම් කරගෙන තමයි අපි අතීතය, වර්තමානය, අනාගතය කියලා මේ සම්මුතියක් පනවගෙන තියෙන්නේ. අපි කොයිතරම් මේ සම්මුතියේ පැටලිලා ඉන්නවද කියනවා නම් අපි අතීත අරමුණක් හිතින් ග්‍රහණය කරනකොට එතන මේ අතීතය කියලා පව අමතක වෙනවා. අනාගත අරමුණක් අපි ඇසුරු කරනකොට ඒක මේ තාම පැමිණුනේ නැති අරමුණක් කියන එක පව අපිට අමතක වෙනවා. වර්තමානයේ තියෙන එකත් අපි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නකොට මේකත් මේ වෙනස් වෙන දෙයක් කියන එක අපිට අමතක වෙනවා. අර අපිම ඕනෝන් අතර සංනිවේදනය සඳහා මේ හදාගත්ත කාලෙමින්ම මත අපි හිර වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අපි භාවනාවක නිරත වෙනකොට විශේෂයෙන්ම විපස්සනාවක නිරත වෙනකොට මේ කාලෙමින්ම විනිවිද දකින්න ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි වේදනාවක් නිරීක්ෂණය කරනවා. ඒ වේදනාවේ අපි හොඳට අස්පනා අපිට නිරීක්ෂණය කරනවා. වෙන හිත එහෙම කරගන්න නැතුව හිතට වෙන බාහිර අරමුණු දෙන්නේ නැතුව ඒ වේදනාවට හොඳට සමීප වෙලා හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට අපිට මේ වේදනාව මුලින්නම් මට මතකයි අපිටම ධන හිස්සේ තමයි හටගත්තේ. මට නිකන් මතක එතෙන්ට මම අවධානය යොමු කළා වගේ. හැබැයි හොඳට නිරීක්ෂණය කරමින් ඉන්නකොට අර ධන හිස්සය කියන සංඥාව ධන හිස්සය කියන සංකල්පය ඒ සම්මුතියත් ගිලිහිලා යනවා. දැන් එතකොට මේ යෝගාවචරයට මතක නැහැ මේ වේදනාව තියෙන්නේ කොහෙද කියලා. එයාට දැන් ඒ ස්ථානයක් හසු වෙන්නේ නැහැ. ඔන්න දේශයේ කියන සීමාවෙන් අපි අයින් වෙනවා. ඊළඟට එයා හොඳට මේ අස්පනා පිට වර්තමාන වශයෙන් මේ වේදනාව නිරීක්ෂණය කරන්න හොඳට එයාගේ හිත මේ වේදනාවේ බැසගෙන හොඳින් වෙන අරමුණු වල යන්නතෝ මේක නිරීක්ෂණය කරනවා නම් අන්න එයාට කාලය කියන මිම්මත් බැහැර වෙනවා. ඒ කියන්නේ දැන් මේ වර්තමානයේ කොච්චර කාලයක් මම මේක නිරීක්ෂණය කළාද කියන මිම්ම පවා එයාට වැටහෙන්නේ නැහැ. සමහරවිට දීර්ඝ කාලයක් තිස්සේ දැන් මේක මෙනෙහි කරනවා නැත්නම් නිරීක්ෂණය කරනවා කොච්චර වෙලාවක් මම මේක නිරීක්ෂණය කළාද කියලා තේරුම් යන්නේ සමහරවිට භවනාවෙන් නැගිටට පස්සේ. සමහරවිට අපි හිතුව නැති වෙලාවක් මේක නිරීක්ෂණය වෙලා නිරීක්ෂණයට බඳුන් වෙලා. නැත්නම් වෙලාවට අපි හිතුවට සෑහෙන වෙලාවක් මම මේක නිරීක්ෂණය කළා කියලා අපි S2 කරලා බැලුවාම ඔල්ලොසු කඩුව බොහොම පොඩි වෙලාවයි ගත වෙලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ භවනාවේදී අපි අර පණවගත්ත ඒ කාල නිර්ණය කාල මිම්ම අපි ඉක්මවා යන ස්වභාවයක් තියෙනවා. අපි ඒ පැටලිල්ල වෙනුවට වර්තමානයේට හොඳට හිත එකඟ කරගෙන ඒ වර්තමාන අරමුණ හොඳින් විනිවිද යන ස්වභාවයෙන් අපි වෙන සම්මුති දේවල් හිතේ පටලව නැතුව හිතේ ඇතුළෙන් සිද්ධ වෙන කතාව අඩු කරගෙන නැත්නම් ඇතුළත කතාව පුළුවන් තරම් සමනය කරගෙන බොහොම නිශ්ශබ්ද මනසකින් මෙතන මොකද්ද වෙන්නේ කියන ඒ පරීක්ෂණයක් කරන විද්‍යාඥයෙක් වගේ ඔන්න අපිත් ඉතාම හොඳින් මේ ඇත්ත වශයෙන් වර්තමානයේ සිද්ධ වෙන දේ ගැන හොඳින් නිරීක්ෂණය කරනවා. අපිට වෙනත් මේ විදිහට මේ දේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් කලිනුත් කිව්වාගේ අපි මේ සිදුවීම සිද්ධ වෙන ප්‍රදේශය ගැන, දේශය ගැන, ඒ ස්ථානය ගැන තියෙන ඒ සම්මුතිය අපෙන් හිතින් අයින් වෙනවා. ඒ වගේමයි මේ සිද්ධ වෙන්නේ කොච්චර කාලයක් තිස්සේද කියන ඒ මිම්මත් අයින් වෙනවා. අතීත අනාගත වර්තමාන කියන මේ කාල නිර්ණය අයින් වෙලා ඒ මිම්ම අයින් වෙලා අපි තාම හොඳින් දැන් මේ ඇත්පනා පිට සිද්ධ වෙන අරමුණේ සිද්ධ වෙන වෙනස්කම් ඔන්න නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. මේ විදිහට යම් කෙනෙක් හොඳින් මේක නිරීක්ෂණය කරනවා නම් ඔන්න යම් අවස්ථාවක අර කාලය ඉක්මවා ගිහිල්ලා එම නැත්නම් මේ කාල මිම්ම අයින් වෙලා මෙතන තියෙන්නේ මේ හේතුන් නිසා පටන් ගැනීමක්, හේතුන් නිසා හට ගැනීමක්, හේතුන් නිරුද්ධ වුණාට පස්සේ ඒක නිරුද්ධ වී යාමක් කියලා කෙනෙකුට අන්න බුදුරජාණන් වහන්සේ මේ ධහමේ දැක ගන්න ටිකක් අමාරු, ඉතාම සූක්ෂම ධර්මයක් වශයෙන් පෙන්නන පටිච්චසමුප්පාදය, එහෙම නැත්නම් ඉදප්පච්චේතාව කියන මේ මූල ධර්මය, ධර්ම නියාමය වැටහෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ඉදප්පච්චේතාව කියන මූල ධර්මයේ ඉදිරිපත් කරනවා, නැත්නම් ධර්ම නියාමයේ ඉදිරිපත් කරනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඒක තමයි මේ සමුදය පක්ෂයේ පැත්තෙන් කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙය ඇතිවීමෙන් මේ උපදිනවත් සමග මෙයත් ඇති වෙනවා, උපදිනවා. කියලා ඔන්න මේ ඇති වෙන හැටි පෙන්නනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් කෙනෙක් වේදනාවක් දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ වේදනාව නැවත නැවත නිරීක්ෂණය කරද්දී කාලයක් තිස්සේ එයාට තේරෙන්න පුළුවන් මේ වේදනාවට නම් මේ විවිධාකාර ස්පර්ශයන් මුල් වෙනවා. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයන් ඉදිරිපත් වුනොත් ඔන්න සැප වේදනාවක් හට ගන්නවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයන් ඉදිරිපත් වුනොත් දුක් වේදනාවක් හට ගන්නවා. ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් මුල් වුණොත්, ඉදිරිපත් වුණොත්, හේතු වුණොත් ඔන්න නොදුක් නොසුව වේදනාවක් හට ගන්නවා. එතකොට මේ වේදනාව කියන එක ප්‍රතිඵලය, ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ස්පර්ශය. සැප වේදනාවක් නම් හට ගන්න ඊට අනුරූප ස්පර්ශයක් තියෙන්න ඕනේ. දුක් වේදනාවක් හට ගන්න නම් ඊට අනුරූප ස්පර්ශයක් තියෙන්න ඕනේ. නොදුක් නොසුව වේදනාවක් හට ගන්න නම් ඊට අනුරූප ස්පර්ශයක් තියෙන්න ඕනේ. ඔන්න දැන් මෙයාට තේරෙනවා මේවා මේ ඉබේ හට ගන්නව නෙමෙයි. මේක මේ දෙවියෙක් මවනවත් නෙමෙයි. එහෙම නැත්නම් වෙන ලෝකිකින් ගෙනල්ලා මේක දානවත් නෙමෙයි. කවුරු හරි ඇඟේ ඇතුලේ ඉඳලා මේක කරනවත් නෙමෙයි. මේකට තියෙනවා ප්‍රධාන හේතුවක්. ප්‍රධාන හේතුව තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයට අනුරූපව ඊට අනුරූපව ඔන්න වේදනාව හට ගන්නවා. ඉතින් එයා නැවත නැවත මේ දේ නිරීක්ෂණය කරනවා. කාලයක් තිස්සේ මේ විදිහට නිරීක්ෂණය කරන්න අන්න තේරෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඔන්න ස්පර්ශයක් තියෙනකොට වේදනාවක් හටගන්නවා. ස්පර්ශයේ හට ගැනීමත් එක්ක වේදනාව හටගන්නවා. නැත්තම් ස්පර්ශයක් තියෙනකොට වේදනාවක් තියෙනවා. ස්පර්ශයේ හට ගැනීමත් එක්ක වේදනාවත් හටගන්නවා. කාලයක් තිස්සේ ඕක නිරීක්ෂණය කරද්දී ඔන්න ඒකේ අනිත් පැත්තත් තේරෙන්න ගන්නවා. වැය වෙලා යන පැත්තත් තේරෙන්න ගන්නවා. ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැති කල්හි මෙය නොවේ, මෙහි නිරුද්ධ වී යාමෙන් මෙයත් නිරුද්ධ වී යයි. දැන් ඔන්න ස්පර්ශය නැත්තම් මේ හටගත්ත වේදනාවක් නැහැ. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නැත්තම් සැප වේදනාවක් හටගන්න විදිහක් නැහැ. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නැත්තම් දුක් වේදනාව හටගන්න විදිහක් නැහැ. නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නැත්තම් නොදුක් නොසුව වේදනාවකුත් නැහැ. ඒ වගේමයි සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශය නිරුද්ධ වෙලා යනවනම්, ඒක දැන් ෂය වෙලා යනවනම් අර ඒ නිසා හටගත්ත සැප වේදනාවත් ඔන්න ෂය වෙලා යනවා, දුර වෙලා යනවා. ඒ වගේමයි දුක් වේදනාවට තුඩු දුන්නු ඒ ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා නම්, ෂය වෙලා යනවා නම්, වැය වෙලා යනවා නම් ඔන්න දුක් වේදනාවත් ෂය වෙලා වැය වෙලා යනවා. ඒ වගේමයි නොදුක් නොසුව වේදනාවකට මුල් වෙච්ච ඊට තුඩු දුන්නු ඒ ස්පර්ශය දුර වෙලා යනවා නම්, ෂය වෙලා යනවා නම් ඔන්න ඒකේ නිසා හටගත්ත ඒ නොදුක් නොසුව වේදනාවත් දුර වෙලා ෂය වෙලා යනවා. ඔන්න දැන් මේ යෝගාවචරයට තේරෙනවා, ତොර මේ ස්පර්ශය තියෙනවා නම් වේදනාවක් හටගන්නවා. ස්පර්ශය හට ගන්නවත් එක්ක වේදනාවක් හට ගන්නවා. ස්පර්ශය නැත්තම් වේදනාවක් නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙලා යනකොට, ඡය වෙලා යනකොට වේදනාවත් ඡය වෙලා යනවා. මේ දේ එයා හොඳින් තේරුම් ගත්තා නම් එක්තරා අන්දමකින් දහමේ පෙන්වනවා මේක පච්චේ පරිග්ගහ ඥානය වශයෙන්, තවත් එහාට ගිහිලා ධම්මට්ටිති ඥානයක් වශයෙන් පෙන්වනවා. එතකොට අපි ආඩ මෙතෙක් කාලයක් සම්මුති ලෝකයේ හිර වෙලා අතරමං වෙලා අතීත අනාගත වර්තමාන ලෝකයේ අපි මේ හිතින් හදාගෙන හිටිය යෝගාවචරයා දැන් මේ අස්පනා පිට මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන හැටි තේරුම් යනකොට ඔන්න එයාගේ ලොකු වෙනස් වීමක් හිතේ නැත්නම් විපරිණාමයක් වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා එතකොට මේවා මේ වර්තමානයේත් මේ විදිහටමයි හැසිරෙන්නේ. එහෙමනම් අතීතයේදී උනේත් මේකමයි. අතීතේ කියලා මේ මමෙක් කරපු දෙයක්, දෙවියෙක් කරපු දෙයක් නැත්තම් වෙනත් ග්‍රහයෙක් කරපු දෙයක් මේ මොකක්වත් නෙමෙයි. අතීතයේදී මේ වගේම හේතුඵල ධහම ක්‍රියාත්මක උනේ. වර්තමානයේදීත් අස්පනා පිට සිද්ධ වෙන්නෙත් මේ හේතුඵල ධහම ක්‍රියාත්මක වීමමයි. අනාගතයේදී එහෙනම් මම කොයිතරම් කාලයක් ජීවත් වුණත් අනාගතයේදී එහෙම නැත්තම් මේ භවයේදී වෙන්න පුළුවන් වෙනත් භවයකදී වෙන්නත් පුළුවන්. එතෙන්දි සිද්ධ වෙන්නේ මේකමයි. ඔන්න යා තුල යම්කිසි සැක සංකා තිබුණා නම් අතීතය සම්බන්ධ කරගෙන අතීතේ මම හිටියද නැත්නම් අතීතේ මම හිටියේ නැත්ද, මම හිටියනම් මොන විදියටද මම හිටියේ, ඒ කාලේ මගේ නම් ගොත් මොනවද, මගේ ශරීර වර්ණේ මොනවද විදිහට මමෙක්ව අල්ලගෙන අතීතය සම්බන්ධයෙන් අපිට විවිධාකාර සැක සංකා තිබුණා නම් නැත්නම් වර්තමානයේ අල්ලගෙන මම ඉන්නවද මම නැද්ද, මම කවුද, මම කොහෙන්ද මෙතෙන්ට ආවේ කියලා අර මමත්වයේ මුල් කරගෙන ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන අපි තුල වර්තමාන කාලයේ විවිධාකාර සැක සංකා තිබුණා නම්, එහෙම නැත්නම් අනාගතයේ මුල් කරගෙන අනාගතේ මම ඉන්නවද, අනාගතේ මම නැද්ද, අනාගතේ මම මොන ආකාරයෙන් ඉඳීවිද කියලා මේ විදිහට මමත්වයේ මුල් කරගෙන ආත්ම දෘෂ්ටියකට මුලා වෙලා මේ තැනත්තා තුල යම්කිසි සැක සංකා තිබුණා නම් මේ සියල්ල අනුබුදුරයන් වහන්සේ කියනවා මේ හොඳ ආකාරව මේ අස්පනා පිට හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන හැටි වැටහෙනකොට වර්තමානයේ තියෙනෙත් හේතුඵල ධමයක්, අතීතයේ තිබුණෙත් හේතුඵල ධමයක්, අනාගතයේදී වෙන්නෙත් හේතුඵල ධමයක්මයි. මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියලා අන්න යාට නිවැරදි වැටහීමක් එන්න පටන් ගන්නවා. මේ විදිහට එතකොට බුදුරජාන් වහන්සේ කියනවා හරි ලස්සන්ට සුසීම කියන ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ කියනවා පුබ්බේ කෝ සුසීම ධම්මට්ටිති ඥානං පච්චා නිබ්බානේ ඥානಂತಿ. මෙන්න මේ විදිහට සුසීම මේ ධම්මට්ටිති ඥානය මුලින් පහළ වෙනවා, පසුව ඒක පදනම් කරගෙන නිවන් දක්නා නුවණ පහළ වෙනවා කියලා. එතකොට මේ අපිට තේරෙනවා මේ ධම්මට්ටිති ඥානය කියන එක නැත්තම් මේ හේතුඵල ධහම තේරුම් ගැනීම එක්තරා අන්දමක මේ විපස්සනාවේ එක්තරා සම්දිස්ථානයක්. ඒ වගේමයි යම් කෙනෙක් ආරේ භූමියටපත් වුණා නම් සෝවන් වුණා නම් අනිවාර්යෙන්ම එතනත්තා හොඳාකාරවම මේ හේතුඵල ධම මත පදනම් වෙලා ඉන්න බව සූත්‍ර දේශනාව තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පංච භයවේර සූත්‍රය කියලා අභිසමය සංයුත්තේ සූත්‍රයක් එනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ සෝවාන් ආර්ය මාර්ගයට පත් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් සතු එක්තරාන්දමක ගුණ විශේෂයක්. උන්වහන්සේ සතු තේනාලු එක්තරාන්දමක ප්‍රඥාවක්. ඒකට කියනවා අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ. දැන් මේ ආර්ය ඥාය දැන් ආර්ය ධර්මතාවය පඤ්ඤාය සුදිට්ඨෝ හෝති ප්‍රඥාවෙන් හොඳින්ම දැකගත්තා. සුප්පටි විද්ධෝ හොඳින්ම අවබෝධ කළා. මොකද්ද මේ ආර්ය න්‍යාය? ඒ තමයි අර ඉදප්පච්චේතාව. ඒ තමයි අර පටිච්චසමුප්පාද මුල ධර්මය. ඒතොර යම්කිසි කෙනෙක් තමන්ගේ විපස්සනාව තුළින් මේ විදිහට මේ පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගත්තා නම් අන්න එයා තුළ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. එයාගේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙනවා. මෙතෙන්දී අදහස් වෙන්නේ අපි අර සාමාන්‍යයෙන් අපි කටපාඩම් කරගෙන ඉන්න අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායාස සම්බවಂತಿ කියලා අපි අර කටපාඩමේ තියන් ඉන්න මේ සියල්ලම එකවර අවබෝධ වීමම නෙමෙයි මේ කියන්නේ. අපි විපස්සනාවක යෙදෙනකොට අපි ඒ විපස්සනාවට ගත්ත අරමුණ ඊට අරමුණට සාපේක්ෂව තමයි අපිට මේ පටිසමුපාද න්‍යාය තේරුම් යන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද න්‍යායට උදාහරණ තමයි අර අවිජ්ජා පත්‍ය සංඛාරා. ඉමස්මින් සති ඉදං හෝති කියන එකට තමයි අර අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ඇතිකල්හි ඔන්න සංස්කාර සිද්ධ වෙයි. එමු නැත්තම් සංස්කාර ඇතිකල්හි ඔන්න විඥානය පහළ වෙනවා. අර ඉමස්මින් සති ඉදං හෝති කියන ඒ න්‍යායට උදාහරණ වශයෙන් තමයි මේ මේ කරුණු ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට අපි කියන හිතමු යම් කෙනෙක් වේදනානුපස්සනාවේ නිරත වෙනකොට. එයා ස්පර්ශ කරන්නේ මේ පටිසෝපාද මේ අංග 12 අර පස්සපච්චා වේදනා කියන ඒ කාරණා ද්වය. ඒ කාරණා දෙක. එතකොට එයාට බොහෝ අවස්ථාවට අන්න ස්පර්ශයක් මුල් කරගෙන වේදනාවක් හටගන්නවා නේද කියන මේ ධර්මතාවය වැටහෙන්න පුළුවන්. එතකොට පටිසෝපාදය නැත්නම් ඉදප්පච්චේතාව එයා වටහාගන්නේ මෙන්න මේ කාරණා දෙක මුල් කරගෙන. ඒක උනත් ප්‍රමාණවත්. ඒක බොහෝ සූත්‍ර වල පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම නිදාන සංයුත්තේ. මොකද බුදුරජාන් වහන්සේ ඇතැම් වෙලාවට මේ ජාති කියන එක මුල් කරගෙන ඔන්න ජරා මරණ හට ගන්න හැටි පෙන්ලා දෙනවා. එහෙම නැත්නම් මේ ස්පර්ශය මුල් කරගෙන වේදනා හට ගන්න හැටි පෙන්ලා දෙනවා. එහෙම නැත්නම් විඥානය මුල් කරගෙන නාම රූප හට ගන්න හැටි පෙන්ලා දෙනවා. මේ වගේ විවිධාකාර තැන් වලින් බුදුරජාන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය විස්තර කරනවා. එතකොට විපස්සනා යෝගාවචරයේක් මේ තමන් භවනා කරන ශේස්ත්‍රය අනුව තමන් හැසිරෙන මේ ප්‍රදේශය අනුව තමයි එතකොට යාට මේ පටිච්චසමුප්පාදේ තේරුම් යන්නේ. එතකොට මෙතනින් අදහස් වෙන්නේ නැහැ එතන ඒ අවබෝධය එතනින් අවසానයි කියලා. නැවත නැවත යා මේ භවනාවේ යෙදෙද්දී මේ පටිච්චසමුප්පාද අංග 12 තමන් ස්පර්ශ නොකරපු තැන්වල පවා යා අලුතෙන් ස්පර්ශ කරන්න පටන් ගන්නවා. අලුත් තැන් වලින් එයාට මෙන්න මේකත් මෙහෙම වෙනවා නේද? මෙතනත් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා නේද? මේකත් ඇත්ත නේද? මෙතනත් තියෙන පටිසමුපාදයම නේද? කියලා අන්න පටිසමුපාදයේ හොඳට යාග තුල තහවුරු වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් මුලදී එක්තරා අන්දමකින් අර ටිකක් පහසු තැනකින් තමයි මේක මේ න්‍යාය වශයෙන් තේරෙන්නේ. නමුත් කාලයක් තිස්සේ භවනා කරන්න හිතේ පැහැදිලිතාවය වර්ධනය වෙන්න ප්‍රඥාව දියුණු වෙන්න අන්න තව තව සූක්ෂම අංගවලිනුත් මේ කාරණාවම වැටහෙන්න ගන්නවා. එතකොට මේ විදිහට යම්ස කෙනෙක් මෙන්න මේ පටිච්චසමුපාදයේ ස්පර්ශ කරගෙන ඉදප්පච්චේතාව ස්පර්ශ කරගෙන මේ විදිහට එයා නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අන්න අපිට තේරෙනවා අර හතරවෙනි ස්වාමීන් වහන්සේ කියපු කාරණාව. මොකද්ද? යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. එතකොට මේ යම්ස දෙයක් හටගන්නා ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒක නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන මෙන්න මේ ධර්ම න්‍යායට අනුව තමයි එයා ඒතොර නිවන් ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ සියල්ලම මේ දැනගත්තායේ මේ මොහොතේම යා රහත් උනාය කියලා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ පිංගුතුන් අහලා ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ අර හොඳට මේ චතුරාර්ය සත්‍ය විස්තර කරගෙන ගියාට පස්සේ දැන් මේ පස්වග මහණුන්ගෙන් මේක අහගෙන හිටිය කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ ඔන්න එයා පමණක් ඔන්න මේ වෙලාවේදී මේ මනුස්ස ප්‍රජාවගෙන් ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණක් සෝවන් ආර්ග මාර්ගයට පත් වෙනවා. අන්න ඒක තේරුම් ගත්ත බුදුරජාන් වහන්සේ කියන්නේත් මේ කාරණේමයි. යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියලා. අන්න මේ යම් දෙයක් හට ගන්නා සුළු නම් අන්න ඒක නිරුද්ධ වෙලා යන සුළුයි කියලා අන්න මේ කොණ්ඩඤ්ඤ සාමීන් වහන්සේට වැටහුණා. ඒ නිවරදි ධර්ම ඇස පහළ වුණා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. උදම් අනනවා තමන්ගේ මේ ප්‍රථම ධර්ම දේශනාව හරහා මෙන්න මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා ඔන්න පළවෙනි වරට ඔන්න සෝවාන් ආර්ය මාර්ගයට පත් වුණා කියලා. එතකොට අපිට තේරෙනවා යම් කෙනෙක් මේ විදිහට ඔන්න අපිටම රූපස්කන්ධය මුල් කරගෙන වෙන්න පුළුවන්, වේදනාවන් මුල් කරගෙන වෙන්න පුළුවන්, සංඥාවන් සංස්කාරයන් මුල් කරගෙන වෙන්න පුළුවන්, නැත්නම් චිත්තානුපසනාවේදී විඥානස්කන්ධය මුල් කරගෙන වෙන්න පුළුවන්. තමන් ඒ හැසිරිච්ච ප්‍රදේශයේ මොකද්ද? විපස්සනාවට බඳුන් කරපු සංස්කාර ස්වභාවය මොකද්ද? ඊට අනුරූපව ඔන්න ඒකට ආවේනිකව මේ සිද්ධ වෙච්ච ඇති වෙන නැති වෙන ස්වභාවය එයාට වැටහෙනවා. කෙනෙකුට එතකොට කායානුපසනාවේදී මේක වැටහෙන්නත් පුළුවන්. වේදනානුපසනාවේදී වැටහෙන්නත් පුළුවන්. චිත්තානුපස්සනාවේදී වැටෙන්නත් පුළුවන්, ධම්මානුපස්සනාවේදී වැටෙන්නත් පුළුවන්. එතකොට මේ කාරණාව අනුව අපිට තේරෙනවා, එතකොට යම්සි කෙනෙක් එක තැනක් කියලා නෑ, පංච උපාදානස්කන්ධයන්ම ඇතේම නැතේම ස්වභාවය බලද්දි මේ දේ සිද්ධ වෙනවා. හැබැයි එතෙන්දී ඒ ස්පර්ශ කරන්නේ අර විශේෂයෙන්ම පටිච්චසමුපාද මුල ධර්මයේ. මේකෙන් අදහස් වෙන්නේ අර කලින් සාමීන් වහන්සේලා මේක මගහැරියා කියලා. නැත්නම් ඒ අයට මේක වැටහුනේ නැහැ කියලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම මේ හතරෙනි සාමීන් වහන්සේ විශේෂයෙන් ස්පර්ශ ආයතන සම්බන්ධයෙන්වත් එහෙම නැත්නම් සතර මහා භූතයන් සම්බන්ධයෙන්වත් පංචස්කන්ධය සම්බන්ධයෙන්වත් සඳහනක් නොකර පොදුවේ දැන් මේ කියන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යම් තාක් දෙයක් ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්ත නම් නැත්නම් යම් තාක් දෙයක් හේතුන් නිසා හටගත්තා නම් අන්න ඒක යන්න ඒ දේ නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන ඔන්න පොදුවේ තමයි ප්‍රකාශයක් කරන්නේ. අපිට ඒ අනුව තේරෙනවා මේ විදිහට නිවන් දකින්න විවිධාකාර මාර්ග බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. දැන් මේ සූත්‍රයේ අගට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ස්වාමීන් වහන්සේට කරුණුකාරණා පහදවලා දීලා හරි ලස්සන උපමාවකුත් දෙනවා. තවත් උපමාවක්. දැන් අර කෑල ගහේ උපමාවට අමතරව ටිකක් හාත්පස පැතිරිච්ච තමන් වහන්සේගේ මුළු ශ්‍රී සද්ධර්මයේ එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති මාර්ගයේම හකුළුවා දක්වපු හරි ලස්සන උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හොඳට පවුරු වලින් වට කරපු හොඳ ආරක්ෂා සහිත මේ නගරයක් තියෙනවා. ඒ නගරයේ දොරවල් 6ක් තියෙනවා. ඒ වගේමයි ඒ නගරේ ඉන්නවා බොහොම ප්‍රඥාවන්ත දොරටුපාලෙක්. දැන් මේ ටිකක් ඈතට වෙන්න තියෙන බොහොම බලසම්පන්න නගරයක්. ඒ නගරේ දොරටු 6ක් තියෙනවා. ඒ දොරටුවක ඉන්නවා දොරටුපාලෙක්. එයා හරි ප්‍රඥාවන්තයි. එයා දන්නවා මේ නගරයට ඇතුළත් කළ යුත්තේ කාවද ඇතුළත් කර නොගත යුත්තේ කාවද කියලා. මොකද ඒ කාලෙ ඉතින් වර්තමාන කාලේ වගේ මේ විවිධාකාර නවීන උපක්‍රම තිබිලා නැහැ. ඉතින් ඔය ජාතික හැඳුනුම් පදක් තිබිලා නැහැ. ඒ විදිහට මොකක් හරි උපක්‍රමයක් තිබිලා තියෙනවා විශේෂයෙන්ම අර දොරටුපාලයාගේ ප්‍රඥාවයි පෙන්වන්නේ. ඒ කියන්නේ දොරටුපාලයාට හොඳට මතකයි මෙන්න මෙයා නම් නගරවැසියෙක්. මෙයා නම් නගරවැසියෙක් නෙමෙයි. මෙයා මේ නගරයට මොකක් හරි කරදරයක් කරන්න ආපු මම් පහරන හොරෙක් කියනන්නේ. යාට මේ නගරයට හිතකාමී කවුද අහිතකාමී කවුද කියලා දැනගැනීමේ හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම හොඳ මතක ශක්තියක් තියෙනවා මේ නගරයෙන් පිට වෙලා ගිය කෙනෙක්ද මේ, එහෙම නැත්නම් මේ නගරයට එන ආගන්තුකෙක්ද, අලුත් කෙනෙක්ද, නගරවාසියෙක්ද කියලා යාට හොඳ මේ මතක ශක්තියකුත් තියෙනවා. මෙන්න මේ බඳු දොරටුපාලයෙකුත් ඉන්නවා. දැන් මේ දොරටුපාලයා ගාවට එනවලු බොහොම සීඝ්‍ර ගමන් තියෙන දූතයෝලක්. ඒ කියන්නේ දූතයෝලක් කියන අපි හිතමු මාක්කාරි පණිවිඩයක් අරන් එන අපි හිතමු වෙන රටක ඉඳලා යම්සේ වෙනත් රජ කෙනෙක්ගෙන් පණිවිඩයක් අරන් එන දූතයෝලක් එනවලු. ඒ අයගේ බොහොම සීඝ්‍ර ගමනක්ලු තියෙන්නේ. වේගෙන් තමයි එන්නේ. ඇවිල්ලා දැන් මේ දොරටුපාලයා ගාවට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවලු මේ පින්වත කොහෙද මේ නගරයේ ස්වාමියා නගරයේ ප්‍රධානියා කොහෙද ඉන්නේ කියලා ඇහුවාම දැන් මේ දොරටුපාලයා තේරුම් ගන්නවා මේ අය බොහොම හොඳ පිරිසක් හොඳ දෙන්නෙක් නරක දෙන්නෙක් නෙමෙයි කියලා. එයා කියනවා අන්න අතන මේ සිව්මන්සලක තමයි මේ නගර මැද්දේ තියෙන සිව්මන්සලක තමයි මේ නගරයේ ස්වාමියා ජීවත් වෙන්නේ. එතනට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ කියලා නේ එතනට පාර කියනවා. කියුවට පස්සේ දැන් මේ ශීඝ්‍ර ගමන් තියෙන මේ දූත යුවළ අර නගර ස්වාමියා ගාවට ගිහිල්ලා මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන පණිවිඩයක් එයාට බාර දීලා නැවතත් ඒ තමන් ආපු මාර්ගෙට නැවතත් එළඹෙනවලු. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම එක්තරා අමුතුම උපමාවක් දෙන්නේ. දැන් එක්තරා අන්දමක නගරයක් තියෙනවා බොහොම රැකවල සහිතයි ආරක්ෂා සහිතයි. ඒකේ දොරටු 6ක් තියෙනවා. ඒකේ දොරටුපාලයෙක් ඉන්නවා. ඊටාම ප්‍රඥාවන්ත හොඳ මතක ශක්තියක් තියෙන මේ දොරටුපාලයෙක් ඉන්නවා. ඒ දොරටුපාලයා ගාවට ඔන්න එනවා මේ ශීඝ්‍ර ගමන් තියෙන දූත යෝලක් දෙන්නෙක්. ඇවිල්ලා ඒ අය අහනවා මේ නගරේ ප්‍රධානියා කොහෙද ඉන්නේ. ඇහුවට පස්සේ අර දොරටුපාලයා තේරුම් ගන්නවා මේ අය නරක අය නෙමෙයි හොඳ නගරයට ඇතුළත් කරන්න කළ යුතු පුද්ගලයෝ කියලා තේරුම් අරගෙන අන්න කියනවා මේ සිව්මන්සලක තමයි ඒ නගර ස්වාමියා ඉන්නේ, නගරේ ප්‍රධානියා ඉන්නේ කියලා කිව්වට පස්සේ ඒ තැන කිව්වට පස්සේ ඒ නග මේ දූත යුවළ නගර ස්වාමියාට ප්‍රධානියාට ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන පණිවිඩයක් දීලා නැවතත් තමන් ආපු මාර්ගයටම පිවිසෙනවලු. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කියනවා, මහණ මම මේ කාරණා කාරණා පෙන්වන්න උපමාවකුයි මේ කිව්වේ. දැන් ඔන්න ගලපලා පෙන්නනවා මේ එක එක උපමාවට අදාළ උපමේයයන්. දැන් මේ නගරයට උපමා කරන්නේ මේ කය. හරි ලස්සනට කියනවා චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං. දැන් මේ සතර මහා භූතයෙන්ගෙන් හැදිච්ච මේ කයට තමයි මේ නගරය කියලා කියන්නේ. ඒ වගේමයි හරි ලස්සන විග්‍රහයක් කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ කය හැදිලා තියෙන්නේ මේ මව්පියන්ගේ ඒ එක්වීම නිසායි මේක හැදුනේ. ඒ වගේමයි මේක යන්තම් මේ බත්මාළු අරෝ මේවා එකතු කරලා මේ ආහාර වලින් තමයි මේක පෝෂණය වුනේ. ඒ වගේමයි මේක කැඩෙනවා බිඳෙනවා ඉලීම් පිරිමැදීම් සහිතයි මේක මේ කැඩලා බිඳලා විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ කයට තමයි මම නගරය කියලා උපමා කළේ. ඊළඟට කියනවා අර නගරයේ තියෙන ద్వාර හයක් දොරටු හයක් පෙන්නවා. ඒ දොරටු හය කියන්නේ මේ අපේ තියෙන ආධ්‍යාත්මික ආයතන හය. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයට තමයි අර දොරටු හය කියලා තියෙන්නේ. එතකොට දොරටු පාලය කියන්නේ කවුද? දොරටු පාලය කියන්නේ සතිය. දොරටු පාලය වශයෙන් උපමා කරලා තියෙන්නේ දොරටු පාලයාගේ ලක්ෂණ අපිට නැවතත් මතක් කරගන්න පුළුවන්. එයා හරි ප්‍රඥාවන්තයි. එයා දන්නවා මේ නගරයට ඇතුළත් කළගත යුත්තේ කවුද? ඇතුළත් කර නොගත යුත්තේ කවුද? ඒ වගේම එයාට හොඳ මතක ශක්තියක් තියෙනවා. එයා මේ පරිගණකයක් පාවිච්චි කරලා නෙමෙයි මේ එන අය අඳුනගන්නේ. එයා තමන්ගේ මතක ශක්තිය භාවිතේ නොයි එයා තේරුම් ගන්නේ මෙයානම් මේ හිටිය කෙනෙක්, මෙයානම් මේ අලුත් කෙනෙක්. නැත්තම් මෙයා මේ නගරවාසියෙක්, නගරයට ගන්න පුළුවන් සුදුසු කෙනෙක්, මෙයානම් මං පහරන හොරෙක් කියලා තේරුම් ගන්න මේ දොරටු පාලයා. දොරටු පාලයා උපමා කරන්නේ සතියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සීඝ්‍ර ගමන් තියෙන දූත යුවල වශයෙන් උපමා කළේ සමත විපස්සනා කියන මේ භාවනා යුගය තමයි මේ සමත විපස්සනා භාවනා ක්‍රමය තමයි. එතකොට මේ සීඝ්‍ර ගමන් තියෙන දූත යුවලට උපමා කරලා තියෙන්නේ. ඊළඟට නගර මැද්දේ ඉන්න අර නගර ස්වාමියා උපමා කරලා තියෙන විඥාණයට. ඊළඟට මැද තියෙන සිව්මන්සලට උපමා කරලා තියෙන්නේ සතර මහා භූතයින්. ඒ කියන්නේ ඒ සිව්මන්සලේ තමයි නගර ස්වාමියා ඉන්නේ. එතකොට අපිට තේරෙනවා මේ සතර මහා ධාතුන්ගෙන් නිර්මිත මේ කය ආශ්‍රය කරගෙන තමයි විඥාණය පවතින්නේ. ඊළඟට යථාභූත වචනය, එහෙම නැත්නම් අර ඇත්ත ඇත්තටියෙන් දැන ගැනීම කියන ඒ පණිවිඩය තමයි අර දූත යුවල ගිහිල්ලා ඒ නගර ස්වාමියාට දුන්නේ. ඒ වචනය උපමා කරන්නේ නිවනට. ඊළඟට නැවතත් අර දූත යුවල අර පණිවිඩය දුන්නට පස්සේ නැවතත් නිවැරදි මාර්ගයට ආපසු ඒ ආපු මාර්ගයට පිවිසෙනවලු. ඒ මාර්ගය උපමා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට. ඔන්න පින්වත්නි අපිට හිතලා බලන්න වටිනා කාරණා කීපයක් මෙතනින් මතු කර ගන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහේ උපමාවක් දුන්නේ? දැන් අපිට එතකොට භාවනා මුල් කරගෙන අපි වඩන භාවනා මුල් කරගෙන ඔන්න අපිට හිතලා බලන්න පුළුවන්. එතකොට අපි දැන් ඔන්න නගරයක් තියෙනවා. මේ නගරය බොහොම ආරක්ෂා සහිතව තමයි තියෙන්නේ. ඉතින් මේක ආරක්ෂා කරන්න වෙනවා. එහෙම නැත්නම් හොර හතුරු ඇවිල්ලා මේකට විවිධාකාර අඩත් ඒට්ටම් කරනවා. නැත්තම් අපි මේක ගැන කරදර වුණේ නැත්තම් ඔන්න මේක විනාශයටපත් වෙනවා. එහෙනම් මේක රැකගන්නත් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ තමයි අපේ කයත්. අපේ කයත් ඒ හින්දා අපිට අපේ මේ නිවන් ගමන සඳහා ඒකට මේ උපකාර කරගන්න උපකාරකයක් වශයෙන්, උපකරණයක් වශයෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. කායේ කායනුපස්සේ විහෙරති කියනකොට අපි මේ කය තමයි භාවිතා කරන්නේ. මේ කය එකතකින් අපි එතකොට මේ සතිය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න ආයුධයක් වශයෙන්, උපකාරයක්, උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා. එතකොට මේ කය රැකගන්නත් සිද්ධ වෙනවා. ඊළඟට මේ කයේ තියෙන ద్వාර හයත් රැකගන්න සිද්ධ වෙනවා. මේ ద్వාර වලින් තමයි සොර සතුරන් ඇතුළට එන්නේ. ඒවා අපි හොඳින් ආරක්ෂා කරේ නැත්නම් අනිවාර්යෙන්ම මේවා හරහා විවිධාකාර සොර සතුරු ඇතුළට ඇවිල්ලා නගරය විනාශ කරනවා. එහෙනම් අපේ මේ තියෙන ආයතන හයත් අපි ඕන විදිහට හැසිරෙන්න දුන්නොත්, අපි ඇහැ අරගෙන ඕන තරම් දේවල් අපි ඇතුළට ගත්තොත්, කන අරගෙන අපි ඕන තරම් දේවල් ඇතුළට දාගත්තොත්, මේවා කිසිම සංවරයකට පිළිපැද්දෙන්නේ නැත්තම්, මේවා සංවෘත කරගත්තේ නැත්තම්, මේ ආයතන හරහා විවිධාකාර කෙලෙස් ධර්මයන් ඇතුළට ඇතුළු වෙලා අපි සතු ගුණ ධර්ම ඔන්න විනාශ වෙලා යනවා. ඊළඟට මේ සතිය, අන්න අපිට තේරෙනවා මේ සතිය එතකොට ප්‍රධාන කාර්යයක් කරනවා. එයා තමයි හැමදේම පෙන්වලා දෙන්නේ. එයා හොඳ අවදියෙන් ඉන්නේ, කොයි වෙලාවකවත් නිින්දට යන්නේ නැහැ. එයා හොඳ අවදිමත් භාවයකින් ඉන්නේ. එයාට හොඳ මතකයක් තියෙනවා. ඒ මතකයෙන් පෙන්වලා දෙනවා මෙන්න මේක ඇවිල්ලා කුසලයක්, මේක ඇවිල්ලා අකුසලයක්, මේක ඇවිල්ලා මට ඇසුරු කළ යුතු ධර්මයක්, මේක ඇවිල්ලා ඇසුරු නොකළ යුතු ධර්මයක් කියලා අන්න පෙන්වලා දෙන ස්වභාවයක්, අවදියෙන් ඉඳලා මතක් කරන ස්වභාවයක් මේ සතියේ තියෙනවා. ඊළඟට එයාට හොඳ මතක ශක්තියකුත් තියෙනවා. සතිය දියුණු කරන්න දියුණු කරන්න කෙනෙක්ගේ හිතේ මතක ශක්තිය දියුණු වෙනවා. ඊළඟට සමත විපස්සනා කියන එක. ඒතර අපිට තේරෙනවා එක්තරා අන්දමකින් සීඝ්‍ර ගමනක් තියෙනවා. සමත විපස්සනාවන් කෙනෙක් වඩන්න පටන් ගත්තා නම් අන්න එදා එක්තරා අන්දමකින් යම් යම් පමණකට ඒ අයට යම් යම් ප්‍රතිඵල භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. මේකට මේ ඊළඟ භවයකට යන්න ඕනේ කියලා පෙරුම් පිරිය යුතුයි කියලාම නියමයක් නැහැ. අද වර්තමානයේ අපි ඉතින් ඇවිල්ලා තියෙන උපක්කෝ පෙරුම් පුරලා තමයි. ඉතින් අපිට මේ සීඝ්‍ර දූතයෝලා අපි ඇසුරු කරන්න පටන් ගන්නවා නම් ඒගොල්ලන්ගේ තියෙන සීඝ්‍රගාමී ගමන නිසාම අපිටත් යම්කසේ මෙහෙයක් ඒ අයගෙන් අරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට මේ නගර මැද්දේ අර සිව්මන්සල බුදුරජාණන් වහන්සේ උපමා කළා තියෙන්නේ සතර මහා භූතයින්ට. ඒ කියන්නේ මේ කය සකස් වෙලා තියෙන සතර මහා භූතයින්ගෙන් ඒ සතර මහා භූතයෙන් ඇසුරු කරමින් තමයි අර නගරස්වාමියා ඉන්නේ. සතරමං සන්ධියේ තමයි නගරස්වාමියා පදිංචිලා ඉන්නේ. අන්න ඒ වගේ මේ සතර මහා භූතයෙන් ඇසුරු කරගෙන තමයි විඥානය හැසිරෙන්නේ. එතකොට මේ කාමාවචර ලෝකේ අපි මේ ගත කරන මනුස්ස ලෝකේ මේ සතර මහා භූතයෙන්ගෙන් හැදිච්ච මේ කය ඇසුරු කරගෙන තමයි එතකොට විඥානය පවතින්නේ. දැන් එතකොට මේ දූත යුවල ඇවිල්ලා හම්බ වෙන්නේ මේ විඥානේ. එහෙම නැත්නම් මේ සමත විපස්සනාවන් ඇවිල්ලා මුණ ගැහෙන්නේ මේ විඥානේ. ඔතනත් එකතකින් අපිට තේරුම් ගන්න වටිනවා. මොකද මේ විඥානේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මායාවක් වශයෙන්. අපි ඕකට අහු වෙලා තමයි කාලය ගත කරන්නේ. යම් අවස්ථාවක අපිට මේ සමත විපස්සනාවන් භාවිතා කරලා මේ විඥානයේ ස්වභාවය ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න පුළුවන් නම්, විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය අපිට වටහා ගන්න පුළුවන් නම්, ඔන්න එතන ලොකු දොරක් අපිට විවෘත වෙනවා. අන්න අපි අර මුලින් කතා කරපු ඇත්ත ඇතිසැටියෙන් දැක ගන්නා නුවණ අපිට පහළ වුණා නම්, මෙතන තියෙන්නේ මේ ඉදප්පච්චේතාවයක්ය, හේතුඵල දහමක්ය කියලා ඔන්න තේරුණා නම්, මේ විඥානේ එක්තරා අන්දමකින් අර මේ තාක් ඇසුරු කරමින් අරමුණක් පාසා අල්ල උපාදාන කර කර ආපු ගමන වෙනුවට අරමුණු ඇසුරු නොකරන, අරමුණු උපාදාන නොකරන මට්ටමකට අන්නේ විඥානේ පත් වෙන ඉඩ තියෙනවා. අන්න එතන මේ පත් වෙන මට්ටමක් තමයි අර අපි කතා කළේ ධම්මට්ටි ඥාන මට්ටමක් කියලා. ඒ කියන්නේ මෙයා තේරුම් ගන්නවා මේ අතීත අනාගත වරමුණු අල්ල ඉඳලා වැඩක් නැහැ. මෙතන මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණ අපි හොඳින් නිරීක්ෂණය කරමින් එතන විපස්සනා කරමින් ඉන්නවා නම්, යම් අවස්ථාවක අන්න මේ පටිච්චසමුප්පාද මූල ධර්මයේ වැටහිලා අන්න විනිවිද පෙනෙන ප්‍රඥාවකින් ඔන්න එක්තරා අන්දමකින් නිවන් සාක්ෂාත් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ ලැබිච්ච පණිවිඩය තමයි නිවන. එතකොට විඥාණයට සමත විපස්සනාවන් හරහා ලැබිච්ච පණිවිඩය තමයි නිවීම. මෙතෙක් කාලයක් එතකොට අරමුණු ඇසුරු කරමින් රාග ద్వේෂයන්හි පැටලෙමින් මෝහයෙන් මුලා වෙමින් මේ සිත දැවි දැවි තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ සමත විපස්සනා කියන දූතයෝල ඇවිල්ලා මේ හිත නිවා ගන්න හැටි පෙන්ලා දීලා තියෙනවා. නිවීම කියන පණිවිඩය තමයි දුන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා. එතකොට දැන් ඔන්න හිත නිවුණා. අපි හිතමු දැන් යම් කෙනෙක් භාවනාවක් වැඩුවා. සමත විපස්සනාවන් දියුණු කළා. එයාට හොඳට මේ හේතුඵල ධර්ම වැටහුණා. වැටහිම හරහා අර මෙතෙක් පැමිණි මුලාවෙන් මොහතකට හෝ අතමිදිලා මොහතකට හෝ නිවන සාක්ෂාත් වුණා. සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා තදංග නිබ්බුති කියලා. ඒ කියන්නේ ෂණ මාත්‍ර වශයෙන් යම් කෙනෙක්ගේ හිත නිවුණනම් අන්න ඒක තදංග නිබ්බුතියක්. එතනදී ඒ අවස්ථාවේදී ඔන්න කෙලෙසුන් ප්‍රහාණය වෙලා ඒ අවස්ථාවේදී නිබ්බුතියක් නිවීමක් සාක්ෂාත් කරනවා. හැබැයි මේ ෂණ මාත්‍ර වශයෙන් සුළු වේලාවකට මේ සාක්ෂාත් කරපු නිවීම ප්‍රමාණවත් නැහැ. අපි මේක තව තව වර්ධනය කරන්න සිද්ධ වෙනවා. තව තව මාර්ගය වඩන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි බුදුරජාන් වහන්සේ අර ලස්සන්ට කියන්නේ අර පණිවිඩය දීලා එතනින් ඉවර නැහැ අර දූත යුගලයේ මේ කාර්යය. එයා දැන් ඒ දෙන්න විඥාණයට පණිවිඩය දුන්නා, නිවන් පණිවිඩය දුන්නා. ඔන්න තවත් මේක වර්ධනය වෙනවා. අන්න එයා ඒ දෙන්න නැවතත් අර තමන් ආපු ඒ නිවැරදි මාර්ගයට නැවතත් පිවිසෙනවා. කෙනෙක් නිරෝධයක් සාක්ෂාත් කරනවා, නමුත් නිරෝධයක් සාක්ෂාත් කළ පමණින් සියල්ල සම්පූර්ණ නැහැ. තවදුරටත් මේ නිරෝධය මත පදනම් වෙලා අන්න තව තව මේ නිවන තව තව වර්ධනය වෙන ස්වභාවයක්. හිත නැවත නැවත නිවන ස්වභාවයක්. හිතේ නිවීම තව පතුරව ගන්න ස්වභාවයක් මේ භවනාව තුළ තියෙනවා. විශේෂයෙන්ම විපස්සනා භවනාවකින් අපි හිතමු කෙනෙක් අරමුණු නැති ස්වභාවයක්, අරමුණු නැති සතියක්, හිතේ නිදහස් ස්වභාවයක් ස්පර්ශ කළා නම් ඔනේ තැන් පටන් තවත් ගමනක් තියෙනවා. ඒක තමයි අර සීඝ්‍ර දූත යුවල නැවතත් අර ආපු තමන්ගේ සම්‍යක් මාර්ගයට නැවතත් පිවිසෙන්නේ. ඒ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය අපි වැඩි යුතු වෙනවා. මේ කාරණයම තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට ප්‍රකාශ කරනවා. දැන් මේ පිංගතුන් අහලා ඇති බද්දේ කරත්ත සූත්‍රය කියලා සූත්‍ර හතරක් වෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් මේ කාරණාව ඉදිරිපත් කරනවා. කියනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං යං විද්වා මනුබ්‍රෝහේ. මෙතන තියෙන්නේ මේ කාරණේමයි. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඉතින් කලින් ගාථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අතීතයේ ඔස්සේ යන්න එපා. අතීතය කියන්නේ වෙලා ඉවරෙච්ච දෙයක්. අනාගතයේ ඔස්සේ යන්නත් එපා. අනාගතේ තාම ආවේ නැහැ. ඒ නිසා පච්චුප්පන්නංච යෝ ධම්මං මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙච්ච අරමුණ තත්ත තත්ත විපස්සති. එතන එතන විපස්සනා කරන්න. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ. ඔන්න ඔය කාරණාව තමයි අර බුදුරජාන් වහන්සේ කලින් මේ කිංසුකෝපම සූත්‍රයේ මතු කරන කාරණාවට මම සාධක කරගන්න යන්නේ. මෙතන දැන් මේ කියනවා බුදුරජාන් වහන්සේ අසංහීරං කියන්නේ මේ පංචස්කන්ධයේ එකක්වත් මම මගේ වශයෙන් ගන්න යන්න එපා. අසංකුප්පං දැන් මේ ඒ විදිහට මේ පංචස්කන්ධයේ එකක්වත් මම මගේ වශයෙන් සලකන්නේ නැතුව අසංකුප්පං කිසිම දෙයකින් කම්පා නොවන නොසෙල් වෙන අන්න ඒ ස්වභාවය තං විද්වා අන්න ඒ ස්වභාවය දැනගෙන තං විද්වා මනුබ්‍රෝහේ අන්න එතන යෝගාවචරය තව පෝෂණය වෙනවා, තව වර්ධනය වෙනවා. ඒ කියන්නේ අර කෙනෙක් හොඳින් ඔන්න විපස්සනාවක් වඩාගෙන යනකොට අන්න එයාට අර නිවන් පණිවිඩය ලැබෙනවා. හිතේ තියෙන නිවීමක් එයාට තේරෙනවා. හිතේ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් තේරෙනවා. හිතේ එක්තරාන්දක මේ නිරෝධයක් එයාට ස්පර්ශ කරන්න හම්බ වෙනවා. නමුත් తాවකාලිකයි. ආයෙත් හිත ගිහිල්ලා අල්ලනවා. ආයෙත් ගිහිල්ලා තව අරමුණක හිත බැහැ ගන්නවා. මොකද මේ ආශ්‍රව ධර්මයන්ගෙන් ආයෙත් හිත අල්ලන ගතියකට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. අපි මේ හිත වැඩ කරන්නේ මේ ආශ්‍රව ධර්මයන් කියන හැටියට. ඒ පුරුදු වලට අනුකූලව තමයි අපේ හිත හැසිරෙන්නේ. ඉතින් අපි මේ නිරෝධයක් සාක්ෂාත් කළා කියලා ඒක වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඔන්න අපේ හිත නැවතත් ගිහිලා අරමුණක් අල්ලනවා. අන්න බුදුරජාන් වහන්සේ එතන කියනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඔන්න නැවතත් මේ හිත ගිහිලා ඇල්ලුවාම අන්න එතන විපස්සනා කරන්න කරද්දී ඔන්න නැවතත් හිත නිදහස් වෙනවා. නැවතත් හිත පැටලිලි ගතියෙන් තොර වෙනවා. හිතේ පැහැදිලි බව නැවතත් වර්ධනය වෙනවා. වර්ධනය වුණා නම් ඔන්න මේ නැවත නැවත මේ දේ කරන්න නැවත නැවත මේ දේ කරන්න කරන්න තමයි අන්න හිතේ පැහැදිලි බව තව තව වර්ධනය වෙලා හිතේ තිබිච්චාර සංඥා කහට ඉවත් වෙලා හිතේ සුපැහැදිලි ස්වභාවයක් අරමුණු වලින් නිදහස් ස්වභාවයක්, කෙලිසුන්ගෙන් තොර ස්වභාවයක් ටික වර්ධනය වෙන්න පටන් ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙම සෑම කමඨාණකට පස්සෙම කියන්නේ. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදේති. අන්න මේ යෝගාවචරය උත්සාහවත් වෙනවා, කොහොමද මේ මම අනිශ්චිතව ජීවත් වෙන්නේ? කොහොමද මම මගේ හිත මේ අරමුණු එක්ක පැටලෙන්නේ නැතුව, අරමුණු වලින් වර්ණ ගැන්වෙන්නේ නැතුව, අරමුණු වලින් කෙලසෙන්නේ නැතුව මම හිත පවත්වන්නේ කොහොමද? බැරි වෙලාවත් ගිහිලා උපාදාන කළොත් කොහොමද මම මේ හිත උපාදානයන්ගෙන් නිදහස් කරගන්නේ? අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිත. මේ ලෝකේ තියෙන විවිධාකාර උපාදානයන්ගෙන් තොරව හිත පවත්වන්නේ කොහොමද? ඒ ප්‍රකාශයත් ඊළඟට මේ බද්දේරත්න සූත්‍රයේ එන මේ අසංහේරං අසංකුප්පං තං විද්වා මනු බ්‍රෝහේ කියන ප්‍රකාශයත්, ඒ වගේමයි මේ කිංසුකෝපම සූත්‍රයේදී අර සීග්‍ර දූත යුවල එමන් නැත්නම් ඒ සමත විපස්සනාවන් ඒ නගර ස්වාමිය වශයෙන් පෙනෙනේ විඥාණයට නිවන් පණිවිඩය දීලා නැවතත් තමන්ගේ නිවන මාර්ගයට පිවිසෙනවා කියන ඒ ආරෂ්ඨාංග මාර්ගය ඉදිරිපත් කිරීමත් අතර හරි ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ කාරණාවන් අනුව අපිට තේරෙනවා, ඒතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට එක්තරා අන්දමින් හරි සෞන්දර්යයක් මතු කරමින් අපිට මේ නිවන් මාර්ගය පෙන්වා දීලා තියෙනවා. ඒතකොට පින්වත්නි, අපිට තේරුම් ගන්න පුළුවන් මේ කිංසුකෝපම සූත්‍රයේ ආශ්‍රයෙන්නුත් මේ නිවන් දකින්න විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. බුදු නුවණින් දැකලා විවිධ ක්‍රම ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි එකිනෙකාට එක එක ක්‍රම ගැලපෙන්න පුළුවන්. අපි ඔක්කොටම මේ එකම ක්‍රමයක් ගැලපෙනවා කියලා නියමයක් නැහැ. අපි ඔක්කොම එකම භවනා කමඨහණක් වැඩි යුතුයි කියලා නියමයක් නැහැ. අපිට ඒ කමඨහණ හරි ගියේ නැත්නම් වෙන කමඨහණක් බලන්න පුළුවන්. නිසා අපි මේ නිවන් මඟ අපිට ඇහැරිලා කියලාවත්, මට තාම මේ නිවන් මඟ විවෘතුනේ නැහැ කියලාවත් අපි මැසිවිලි නගනවා වෙනුවට අපිට පුළුවන් තව මොනවාද මේකේ තියෙන වෙනත් ක්‍රම, බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන අනෙක් ක්‍රමෝපායන් මොනවද කියන අන්න අපිට යම් විමසීමක් කරන්න පුළුවන්. කළා අපිටත් පුළුවන් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් මේ ඉදිරිපත් කළ තියෙන බුදුරජාන් වහන්සේ මේ විවිධාකාර උපක්‍රම, කායනුපස්සනාව මට්ටමේදී 14ක් උපක්‍රම ඉදිරිපත් කළා තියෙනවා. වේදනානුපස්සනාවේදී ඔන්න තවත් උපක්‍රමයක්, චිත්තානුපස්සනාවේදී තවත් උපක්‍රමයක්, ධම්මානුපස්සනාවේදී උපක්‍රම පහක්. ඉතින් මේ විදිහට විවිධාකාර උපක්‍රමයන් බුදුරජාන් වහන්සේ බුදු නුවණින් දැකලා ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් අපිටත් පුළුවන් මේ ඒ කාලානුරූපව අපේ හිත වර්ධනය වෙන හැටි බල බල මේ විවිධාකාර කමඨයන් ඇසුරු කරමින් අපේ හිතේ මේ කෙලෙස් දුරු කරගන්න. අපිට යම් අවස්ථාවක අර කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් හම්බුණා නම්, ඒබඳු නිවීමක් අපිට සුළු මොහොතකට හෝ සාක්ෂාත් වුණා නම්, අන්න ඒ ස්වභාවය තව තව වර්ධනය වෙන විදිහට මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න අන්න අපි උත්සාහත් වේ යුතු වෙනවා. මේ විදිහට අපි අන්න ආරෂ්ඨාංග මාර්ගයේ වඩනවා නම් අපේ හිත තව පැහැදිලි වේවි, අපේ හිතේ කෙලෙස් දුරු වේවි, රාග ద్వේෂ මෝහයන්ගෙන් දැවෙන ගතිය අඩු වේවි, දැවීම වෙනුවට අපේ හිත තුළ නිවීමක් අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි. ඉතින් අප සියලු දෙනාටම ඒ අපි බලාපොරොත්තු වෙන හිතේ නිවීම, එක්තරා අන්දමක හිතේ සැනසීම, මෙතෙක් කාලයක් තිස්සේ කෙලෙසුන්ගෙන් බැටකකා ආපු අපේ සිත්වල ඒ නිවීම සාක්ෂාත් කර ගැනීම පිණිස අප සියලු දෙනාටම මේ කිංසුකෝපම සූත්‍රය මුල් කරගෙන අපි මේ පවත්වපු දේශනා මාලාව එකසේ උදව් වේවා, ඒ සඳහා යම් මඟ පෙන්වීමක් මේ දේශනා මාලාව හරහා සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාවත්, ඒ වගේම මේ කිංසුකෝපම සූත්‍රය මුල් කරගෙන පවත්වපු දේශනා මාලාවත් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැපින්වත්තේ අදත් අපි මේ එක් දින භාවනා වැඩසටහනේ අවසානයේ සඳහායි දැන් පැමිණලා තියෙන්නේ. අද දවස පුරාම එතකොට මේ පින්වතුන් උසස් සීලයක් සමාදන් වෙලා සත් සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තා අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටවත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා, පින් අනුමෝදන් කරමු. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.